ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හා හෝ ඌන උපයෝගී යෝජිත වත්කම් පුනරුදේ කිරීම ඉවත් කිරීමේ පාන්ත කටයුතු ඔබ දෙවෙනිවර කියෙම ගරු ඇමතුමා.
Yes sir, thank you. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2011 නොවැම්බර් 11 වෙනි දින ප්‍රකාශයට පත් කරන ලද 2011 අංක 43 ධර්ණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුද්ධය කිරීමේ පනත යටතේ වත්කම් සහ එක් ව්‍යාපාරයක් රජයට පවරා ගන්නා ලදී. මේ පනත ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් රජය සතු වීමෙන් අනතුරුව සඵල කළමනාකරණය පරිපාලනය හෝ පුනරුද්ධය දෙන විධිවිධාන සැලැස්වීම ඒවා සම්බන්ධයෙන් වන්දි ගෙවීම් පිණිසද සම්බන්ධ හෝ අනුෂාංගික කඩු සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතකි. මේ පනත යටතේ ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 19-33/13 හා 2015-09/21 දිනති ගැසට් පත්‍රය මගින්ද නැවතත් එම ව්‍යවසායන් හා වත්කම් අංක 2013/33 හා 2018-12/28 දිනති අතිවිශේෂ ගැසට් පත්‍රයේ මගින් රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යන් ලෙස නම් කරන ලදී. 2011 අංක 44-43 ධර්ණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුද්ධය කිරීමේ පනත මගින් රජයට පවරා ගන්නා ලද වත්කම් 37/90 පළවෙනි උපලේඛනයේ යටතේ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් ලෙස එක් ව්‍යවසායකයක්ද 11 වෙනි උපලේඛනයේ යටතේ වත්කම් 36 රජයට පවරාගෙන ඇත. වරින් වර අමාත්‍ය මණ්ඩලයේ තීරණ අනුව මෙම පනතට අදාළ වත්කම් මගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත වත්කම් 22ක්ද නාගරික සංවර්ධන අධිකාරියට වෙත වත්කම් 6ක් ලෙස පවරා ඇත. ඉදිරි වත්කම් මට සහ නිසි බලධාරී ලෙස මුණ්ඩාගල, හම්බන්තොට, බදුල්ල, අම්පාර, කොළඹ, අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරු පත් කර ඇත. 2016 අයවැය යෝජනා අංක 206 මගින් ප්‍රකාශ කරන ලද්දේ පසුගිය රජය විසින් හඳුන්වා දෙන ලද 2011 අංක 43 දරන ඌන විපෝජිත වත්කම් හා ඌන ක්‍රියාකාරී ආයතන පුනරුදිය කිරීමේ පනත මගින් බොහෝ ආයෝජකයන් අපහසුතාවයකට පත් වූ බව වාර්තා වී ඇති හේයින් එම පනත සමාලෝචනය කර අවශ්‍ය සංශෝධනය කිරීමට අදහස් කරන බවය. එවැනි ආයෝජකයන් අධෛර්යමත් කරන ක්‍රියාවන් සිදු නොකරන බව හා ඒ වෙනුවට දේශීය හා ගෝලීය ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා නව නීති ගෙන ඒමට අදහස් කරන බව වැඩිදුරටත් සඳහන් කරමි. 2018 අයවැය යෝජනාවෙන්ද සිය ප්‍රාග්ධනය යොදන ආයෝජකයන් තුළ අවිනිශ්චිතතාවයක් ඇති කරමින් රටේ ව්‍යාපාර කිරීමේ පහසුව කෙරෙහි හානිකර ලෙස බලපාන 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අවලංගු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර බව සඳහන් කර ලදී. මෙම යෝජනා පරිදි අගමැති කාර්යාලයට මෙම අමාත්‍යාංශ මුදල් අමාත්‍යාංශ නීති ගැටුම්පත් සම්පාදක හා නීති දෙපාර්තමේන්තුව යන ආයතනවලින් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවට කීපයක් පවත්වන ලදී. එම සාකච්ඡාවේ ඒකකතාවය මත නීති ගැටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මගින් පනත අවලංගු කිරීම සඳහා පනත් ගැටුම්පතක් ඉදිරිපත් කොට ඇති අතර ඒ සඳහා නීතිපතිගේ නිරීක්ෂණයද ඉදිරිපත් කර ඇත. දැනට ගැටුම්පත් කර ඇති ඉවත් කිරීම පනත ප්‍රකාරව ඉවත් කරන ලැබූ පනතේ පළවෙනි සහ 11 වෙනි උපලේඛනය නිශ්චිතව සඳහන් ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් මෙම පනත ආරම්භ වීමට බලපවත්වන පරිදි ශ්‍රී ලංකා රජය හා රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වෙත අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පනතේ අරමුණ තමයි 2011 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ ව්‍යාපාර පවරා ගැනීමේ නීතියක් ගෙනාව. මේ අය තමයි අපේ සිංහල ව්‍යාපාරිකව විනාශ කෙරුවේ. ඒ කාලේ අපේ සිංහල ව්‍යාපාරික හිටියා බස් සමාගම් තිබ්බා. බස් ඔක්කොම රජයට පවරගත්තා. අවුරුදු 25කට පස්සේ ඒක වැරදි කියලා අයිත් පෞද්ගලික සභාවක වලට දුන්නා. සිංහල ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් විනාශ වුණා. ඊට පස්සේ ගත්ත වතු ටික 1990 ගණන් වල වතු පවරගෙන 70 ගණන් වල අවුරුදු 25කට පස්සේ ආයි සභාගම වලට දුන්නා. සිංහල ව්‍යාපාරේ ඒ කාලේ ව්‍යාපාරික පවුල් හිටියා ඩිමෙල්ලා, සොයිසලා, රණවීරලා, ඒ ඔක්කොම සිංහල ව්‍යාපාරික විනාශ වුණා. ඉතින් මේගොල්ලන්ට ඕනේ විනාශ කරන්න සිංහල ව්‍යාපාරික. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විදිහට බලනකොට පසුගිය අවුරුදු ගණනාව තුල ව්‍යාපාරික බිහි වුණේ රටේ. සිංගප්පූරුව වගේ රටවල්, තායිලන්තය වගේ රටවල් ව්‍යාපාරිකව බිහි කෙරුවා. ව්‍යාපාර විනාශ කරන්න කටයුතු කෙරුවේ නැහැ. අපේ රටේ මේ ඉරිෂියාවට, කුහක කමට යමක්කම තියෙන මිනිසුන්ගේ දේපල පවරගෙන එව්වද විනාශ කළා හරියා. අපි තේවතු පවර ගත්තා. මොකද උනේ? ඒ සුදු මාත්‍ර ඔක්කොම කෙනියාවට ගියා. අද එංගලන්තේ තේ ගන්න කෙනියාවෙන් අපේ නෙවෙයි. 70 ගණන් ගල මුළු එංගලන්තෙම මුළු යුරෝපෙම තේ ගත්තේ අපේ. දැන් අද ගන්නෙද? ඉතින් ඒක මේ පන්තට අදාළ නැහැ. නමුත් මම කියන්නේ මේ ව්‍යාපාර පවර ගත්තා. මේ ව්‍යාපාර මේ පරත නිසා, මේ පනත නිසා ආයෝජකයන් ලංකාවට එහෙම අධෛර්ය කිරීමට මුල් වුණා. ඉතින් කැබිනට් මණ්ඩලයේ අයවැය කතාවේ පොරොන්දුවක් දුන්නා මේ පනත අවශ්‍ය කරනවා කියලා. ඒ අනුව තමයි අපි මේ පනත ගෙනාවේ. මේ දේපල පවරා ගැනීමේ පනත.
ඔර් ප්ලීස් පොයින්ට් ඔෆ් ඕඩර්. මොකද අපේ
ඇමතුමනේ, මේ පනත අහෝසි කිරීමත් එක්ක ඌන ක්‍රියාකාරී හැටියට සෙවනගල, පැල්වත්ත, සීනි සමාගම් දෙකත් මේ පනත යටතේ තමයි රජයට පවරගත්තේ. රජයේ ව්‍යාපාර හැටි කරගෙන යන්නේ. දැන් ලාභ ලබන ආයතන තමයි සෙවනගල.
එතකොට සෙවනගලත්
ඇතුළත් කරලාද දැන් මේ පනත ඉදිරිපත් කරලා මේ අහෝසි කිරීම කරන්නේ? මොකද ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මේ පනතෙන් ඔබතුමාලා කරන දේ කරන්න සෙවනගලයි පැල්වත්තයි ඉවත් කරලා මේක.
බොහොම ස්තුතියි. ඔබතුමා
කතාරාගේ දුන්නේ මේක ආණ්ඩුවේ බාරයට ගන්න. මේ ආයතන
ඔබතුමා කතාරා. ඕඩර් ප්ලීස්. එතුමාට කතාරන අවස්ථාව දෙන්න.
හරි.
ගරු සුනිල් හඳුනුත් පන්තිතුමා, ඔබතුමාට කතා කරන්න අවස්ථාවක් තියෙනවා විනාඩි 15ක්. කතා කරන්න මේ වෙලාවට.
දැන් මේගොල්ලෝ මේක මේ ආණ්ඩුව බාර ගන්නවටත් විරුද්ධයි. පෞද්ගලික ආසනවලට විරුද්ධයි. එතකොට කොහෙද මේක තියාගන්නේ? ආණ්ඩුවේ බාරයට, භාණ්ඩාගාරයට ගන්නවත් මේගොල්ලෝ විරුද්ධයි. පෞද්ගලික ආසනවලට විරුද්ධයි. ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. අනිත් එක ආණ්ඩුවේ බාරයට අද දවසම විවාදේ තියෙනවා. කතා කරන්න ප්ලීස්. ඩෝන්ට් ඩිස්ටර්බ්.
ඔබතුමාට කතා කරන්න විනාඩි 7ක් තියෙනවා. වන්දන ගුණාදිට මන්ත්‍රීතුමා.
මට කතා. ඔබතුමා පාර්ලිමේන්තුවේ චාරිත්‍ර අතුරන්නේ මට කතා කරන්න හරිද? අද දවසම විවාදේ තියෙනවා.
ගන සාකච්ඡා කරන්න කාලය තියෙනවා. පැහැදිලි කිරීමක් ඔබතුමාගෙන් අහන්නේ. ඉඩ දෙනවද ඔබතුමා?
ආණ්ඩු
වන්දන ගුණාදිට ඇමතුමා පැහැදිලි කිරීමක්ද ඉල්ලන්නේ කරු ඇමතුමාගෙන්? හරි. බන්දර ගුණාදර මන්ත්‍රීතුමා,
ඔබතුමාගේ නීතිඥයෙක් ලෙස මම පැහැදිලි කිරීමක් කරගන්න මේ පනත විවාද කරන්න ඉස්සෙල්ලා මෙහි නිශ්චිත වශයෙන් සඳහන් වෙනවා මේ පවරගන්න ව්‍යාපාර 36ක් තියෙනවා මෙතන. පළවත්ත සීනි සෙවනගල පමණක් නෙමෙයි. මේ 36ක අයිතිය භාණ්ඩාගාරයේ ලේකම්වරයාට පැවරුණා විට මෙහි පැහැදිලිව සඳහන් වෙනවා අඛණ්ඩව එය භාණ්ඩාගාරයේ ලේකම් සතු වෙනවා කියලා. ඔබතුමා මේ ගරු සභාවට සහතිකයක් දෙනවද? එසේ පැවරෙන දේපල නැවත වතාවක් ගජමිතුරන්ට හෝ පැරණි අයිතිකරුවන්ට හෝ වෙනත් අයට පවරා දීමේ අදහසින්ද මේ පනත ඉදිරිපත් කරන්න කියලා කියන්නේ?
හරි.
හරි.
මේ පනතේ එහෙම දෙයක් නැහැ. මේ පනත එහෙම දෙයක් නෑ. හැබැයි මම අපේ නවීන දිසානායක ඇමතිතුමා සංශෝධනයක් කියනවා ගරු නියෝජ්‍ය කතානායක තිබුණි මේ ආයතනයේ රජයට පවරගත්තයින් පස්සේ පිටකෙඩිකුණ දෙනවන if you are giving it to a new owner විෂය භාර ඇමතිවරයාගේ අනුමැතිය ලබා ගන්න ඕන කියලා සංශෝධනයක් දෙනවා. දෙනවනම්
හරි.
එතකොට කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඕඩර් ප්ලීස් ලන්ස මන්දිරතුම ඔබ තමයි පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද?
කරන්න දිනා ඉස්සරහට ඒ නිසා
කතා කරන්න අවස්ථාවක් දෙන්න
තියෙනවා. පැහැදිලි කර ගැනීමක් මේ රජයට අයිති දීපල රජයට නැවත පවර ගන්නවා කියන එක අර්ථය මට තේරෙන්නේ නැහැ පොඩ්ඩක් අර සභානායකතුමා ඒක පිළිබඳව ඔබතුමාගේ මතය පොඩ්ඩක් කියන්න.
රජයේ බාරයට ගාමන්ටි සෝල්ඩ් ඉන් ට්‍රස්ට් රජයේ බාරයට ඒකයි මම කිව්වේ පවර ගන්නෑ රජයේ බාරයට ට්‍රස්ට්. ඉතින් කිසි කෙනෙකුට බය වෙන දෙයක් නැහැ. මේක පෞද්ගලික අංශයට දෙනවයි කියලාත් නැහැ. මේක රජයේ බාරයට ගන්නේ අනාගතයේදී මොන වයිද කියලා මට කියන්න බෑ. නමුත් එසේ වෙනවනම් ගරු ඇමතිවරයාගේ විශේෂ භාර ඇමතිවරයාගේ අයිතිය අපි ලබා ගන්න කටයුතු කරනවා. Thank you sir.
ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා ඔබතුමාට විනාඩි 14ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනත ඉදිරිපත් කරාම අපේ කිරියල් ඇමතිතුමා පැහැදිලි කරේ නැහැ. මේ පනත ගෙනෙන අවස්ථාවේ තීච්ච තත්ත්වය පිළිබඳව මේ ආයතන 36ක් රජයට පවරගන්නුට හේතුව මොකක්ද කියලා. ඔය ආයතන 36ම අර්ථසාධක අරමුදල් ගෙවලා තිබුණේ නැහැ සේවකින්. බැංකු ණය තුරස් ගෙවලා තිබුණේ නැහැ. රජයට ගෙවන බදු ගෙවලා තිබුණේ නැහැ. අජේ තියෙන ආදායම් මාර්ග නොගව රජේ වරප්‍රසාද අරගෙන රජයේ දේපලයි පාලනය කර. ඒ නිසා ඒ සේවකේ වෙනුවෙන් ඒ සේවකින්ගේ උන්නතිය සදා තමයි මේක බාරගත්තේ. මේක ආයතනයක්වත් මේ මොහොත වෙනකොට ලක්ෂ ගණන් කෝටි ගණන් අර්ථසාධක මුදල් ගෙවන්න තිබුණා. ETF ගෙවන්න තිබුණා. විශ්‍රාම ගියන්ට මුදල් ගෙව්වේ නැහැ. සේවා භාර අර්ග මුදල් මුදල් ගෙව්වේ නැහැ. එක්කම ග්‍රැටිවිටි ගෙව්වේ නැහැ. ඉසාම දුක්කර තත්වයකට පත් වෙලා තිබුණා. ඒ අවස්ථාවේ තමයි රජයේ මැදිහත් වෙලා ඒ පනත ගෙනල්ලා ඒ 36ක් පවරගත්තා. ඒ පවරගත්තට පස්සේ කවුරු හරි ඒවා හරියාකාර කරනවා නම් ඒ සමාගම් නැවත ප්‍රතිස්ථාපනය කරා. එහෙම කටයුත්තක් තමයි කරේ. නුත් කිරියල් මැතිතුමා කියන දේ නෙමෙයි මේ පනතෙන් සිද්ධ වෙන්නේ. මේ පනතේ හතර ආවගන්තිය මගින් මොකද වෙන්නේ? මුදල් විෂය භාර අමතිවරයාසෙන් අන්‍ය ආකාරයෙන් තීරණය කර ලැබුවොත් මිස මේ පනත ක්‍රියාත්මක කිරීම ආරම්භක දිනට පෙරත්ව දිනේදී පවතින ඌන ක්‍රියාකාරී ව්‍යවසායන්ට ඌන උපකිතා පත්කම්ට අදාළ වංචලෝ චිත්‍ර දීපල සියලු වගකීම් බලතල වරප්‍රසාද අධිකාරියන් බැඳීම් කාර්ය සහ අයිතිවාසිකම් සියලු පොත්පත් ලේඛනයේ පවරන ලද්දේ හෝ සතුව පැවතියේ යම් අයකු වෙතද ඒ තනත්තාට දීපල සලකනු ලැබී ඇති. එනම් මේ පනත සම්මත වුණාම මුදල් ලේකම්වරයා තීන්දුවක් ගත්තේ නැත්නම් මේ පනත අහෝසි වෙච්ච දවසේ ඉඳන් පරණ අයිතිකාරයර තමයි මේකපත් වෙන්නේ. දැන් මෙතුමා කියනවා කුෂිකාරාමතුමාගේ අනුමැතිය තුනයි ගන්න කියලා. නුත් මේක ඒක මේ පනතදී විශාල සේවාවක් සිද්ධ වුණා වැඩ කරන පන්තියට. මේ පනතට පවරා ගත්තාම ඒ අර්ථසාධක මුදල් ගෙවල නැති සේවකින්ට ගැටවිට ගෙවල නැති සේවකින්ට එසියල ලැබුණා. එහෙම කටයුතු කරපු ඉතාම වැදගත් පනතක් මේ පවරා ගත්තා. අද මොකද මේ ආණ්ඩුව කරන්න යන්නේ? තමන්ගේ ගජමිතුරන්ට මේවා දෙන්න වැඩපිළිවෙලකට යන්නේ. දැන් මේ පනතේ අද වැදගත්ම කාරණාව තමයි පැල්වත්ත සීනි සමාගම. සීනි සමාගම් දෙක. මේ සීනි සමාගම් දෙක එක්සත් ජාතික පක්ෂයේ රජ්‍ය පුද්ගලීකරණය කරනකොට මොකද කරේ? උද්ගලීකරණය කරනකොට සීනි සමාගමේ තිබුණා 2002 වර්ෂයේ දෙනකොට සීනි තිබුණා මිලියන 150ක තෝගය මිලියන 307ක ස්ථිර දාන් පතුවක් තිබුණා මිලියන 100ක ආයවිතු ණය තිබුණා ඒ වගේම ඒ ඔක්කොම තියෙද්දි දුන්න මිලියන 157ට සීනි තෝග මොලසස් ආයවෙන්න තියෙන ණය බැංකුවල තියෙන තන්පත් ඔක්කොමත් එක්ක මිලියන 1500ක් විතර තියෙන තැනක් දුන්නා 157ට. එහෙම දීලා සේවකයෝ හිටිය 2800ක් 1599ක් අර්ථසාධක අරමුදල් ගෙවන සේවකයෝ නැවත පණ පවර ගන්නකොට හිටියේ අර්ථසාධක අරමුදල් ගෙවන සේවකයෝ 157යි. අද මේ ආයතනයේ 3000ක් විතර සේවකයෝ වැඩ කරනවා. එදා ජෙමනගල නිෂ්පාදනයේ තිබිච්ච ප්‍රමාණය වගේ 5 ගුණයක් අද නිෂ්පාදනය කරනවා සීනි. ටොන් 1400කට වඩා නිෂ්පාදනය දැන් වැඩි කරලා තියෙනවා. ඒකම සේවකයින්ට පමණක් නෙමෙයි මුළු මොනරගඩ දිස්ත්‍රික්කයේ උග ගොවියෝ දහස් ගණනක් අද මේකෙන් ප්‍රයෝජනය ලබනවා මේකට දෙනවා. එතකොට බෝනස් ගෙවන අර්ථසාධක අරමුදල් ගෙවනවා සේවකයව නිෂ්පාදකින්ට හොඳ මිලක් ගෙවනවා හොඳ නිෂ්පාදනයක් කරනවා. ඒ වගේ මේ ආයතන ඉතාම ලාභ ලබන ආයතනයක් හැටියට පත් වෙනවා. එනම් තමුන්නාන්සල කල්පනා කරන්නේ මේක ආපහු දයාගමගේට දෙන්නද කියලායි මං අහන්න කැමති. දයාගමගේ කාලේ හිටපු සේවකයෝ අඩු වෙලා අර්ථසාධක ගමන අයගේ ප්‍රමාණය 157ට බැස්සුවා. ඒකද තමුන්නාන්සලට කරන්න ඕනේ කියන එක මම අහන්න කැමති. උද්ගලික තමන්ගේ ගජමිත්‍රෙක්ව ශක්තිමත් කරන්නද දහස් ගාණක් සේවකයින්ගේ අනාගතය සුරක්ෂිත කරන්නද ඒ ගොවින්ට යහපතක් කරන්නද කියන එක අද කල්පනා කර. අද දහස් ගණන් සේවකයෝ ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ ඉස්සරහ අපිට පෙරළ බාර කරන. එතකොට මේක බාර අමතිවරයා නවීන් දිසානායක මැතිතුමා ඇහුවා එතුමා උත්තරයක් දෙන්නේ නැහැ. ඔය තමුන්නාස කියන එක එතුමා කියන්නේ මගේ අනුමතිය ඇතුව නැතව විකුණන්න නැහැ කියලා. මේ පනත සම්මත වුණාම මේ පනස සම්මත වුණාම කිසිම කෙනෙක් ඕනේ නැහැ දයාගමගේට මේක අයිති වෙන්නේ. මේ පනත මේ වගන්තිය කියවුවාම තමුන්නාසට තමුන්නාස මේ පනත මේ වගන්තිය
සභානායකතුමා
දෙන්න
සභානායකතුමා
මම ඊට දෙන්නේ මගේ කතා එකමයි කතා වෙදි කරන්නේ මම ඊට දෙන්නේ නෑ
මෙතුවා දාන ඊට දෙන්නේ නෑ වාගෙන කියනවා දායකබගේ මැතුබගේ නම මේ පරිදි කොහෙවත් නෑ හරි
පානත නෑ නියෝජ්‍ය කතානායකතුමනි
වාඩි
දානමගේ නම හොයාගේ කම්පැනි ඇති
අනිත්
එයාගේ නම හො කම්පැනි ඇති ඒකට
අනිත් එක
ගරු අමතුමා
එතුමාට මේක දෙන්න ඕන නම් මේ පරත ගේන්න ඕනේ දඟුණා දෙන්න පුළුවන්
හරි හරි දෙන්නකෝ
එහෙම දෙන්නේ නැහැ එහෙම දෙන්නේ නැහැ
දෙන්නකෝ
එහෙම දෙන්නේ
නැහැ දෙන්නකෝ දෙන්නකෝ මේක තමුන්නාසගේ පුද්ගලික බුදලයක් නෙමෙයි මේක මේ 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 සීනි කර්මාන්තශාලා ලංකාවේ ඇති කරපු සියල්ලම ඇති කරේ රජය. රජයේ මහජනයාගේ මුදල් වැය කළා ඇති කරේ. ඒ ඇති කරේ මේ රටේ සීනි නිෂ්පාදනය ඇති කරන්න. සීනි දද තමුන්නාසට පුළුවන් ඕන එකක් කියන්න. මේ පනත මේ වගන්තිය කියවන්නකෝ. මොකද මේ වගන්තිය කියන්නේ? එමෙන්නේ මේ පනතේ 4 වගන්තිය මගින්. මුදල් විෂය බාර අමතිවරයාගේ අන්‍යාකාරයෙන් තීරණයක් ගන්න ගනු ලැබුවොත් මිස මේ පනත ක්‍රියාත්කිරීම ආරම්භල දිනට පෙරාතුව දිනේදී පවතින එකේ ඌනතා ක්‍රියාකාරී ව්‍යවසායන්ට ඌන උපජෝතා වත්කම්ට අදාළ චංචල නිශ්චල දෙපළ සියලු වගකීම් බලතල වරප්‍රසාද අධිකරණයෙන් බැඳී ඇති කාර්යන අයිතිවාද සියල්ලම පොත්පත් ලිපිගෙනා පවරලද්දී ඔසතුව පැවතියේ නම් යම් අයකු වෙත ඒ දැනත්තා දෙපළේ සලකල් බැතුය. කලින් හිටපු අයිතිකාරයට මේක ඉබේපත් වෙන්නේ. තමුන්නාසේට දෙන්න ඕන ක්‍රමේ වාක්‍රම හරි ගස්සලා තියෙනවා. තමුන්නාසේ කියන්නේ නෑ කියලා. මේ පනත දිනව දන්තිය. මේ පනත ගෙනනකොට මේක මහා අසාධාරණයක්. ගජමිතුරන්ට දෙන්න ඕන නම් අලුතෙන් ෆැක්ටරියක් හදාගන්න කියන්නේ. අද මේක රජයට අරගෙන විශාල දියුණුවක් ඇති කළා. නිෂ්පාදන ඇති කළා. සේවකෝ දහස් ගණනක් අර්ථසාධක කර්මවල හරියට බුද්ධි විඳිමින් ග්‍රැටිවිටි බුද්ධි විඳිමින් අනිකුත් වරප්‍රසාද බුද්ධි විඳිමින් ඒ දිස්ත්‍රික්කයේම ගොවියෝ තමන්ගේ නිෂ්පාදන විකුණකින් යම්කිසි ශක්තිමත් පිරිසක් බවට ඇත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට ඕන එක නැති කරන්නද කියන ප්‍රශ්නේ අපි අහන්නේ. මෙතන නෑ රංජිත් මද්දුබන්නර ඇමතුමා. මං එතුමාගෙන් හිතියනම් මං අහනවා තමුන්නාසේ කැමතිද මොනරගල දිස්ත්‍රික්කේ මේක රජයට පවර ගන්නද? තමුන්නාසේ නියෝජ්‍ය කතා කරගන්නටත් අයිතියක් තියෙනවා. වැල්ලවායේ ආසනයේ කොටසක් මේකට අයිති වෙනවා. වැල්ලවාසේ තමුන්නාසේලගේ ජනතාව විශාල වශයෙන් මේ උද්ඝෝෂණය යෙදෙනවා. එයා තමුන්නාසේ දකින්න නැති පහුගිය කාලේ ඒ පුද්ගලික කරණය කරපු පාලන කාලේ ඒ ගොවීන් මොනතරම් දුක් විඳද කියලා. මොනතරම් නීති රීති වලට යටත් වුණාද කියලා. තමන්ගේ උක්තික විකුණන ගන්න බර මොනතරම් රස්තියා දුණාද කියලා. එයා තමන්ගේ උද්ඝෝෂණය අයිති වෙලා වෙනත් ගොවිතැන් වලට ගියා නේද කියලා. තමුන්නාසේ කොට්ටාසේ පළාතේ මන්ත්‍රීවරයා හැටියට තමුන්නාසේ මම දන්නවා තමුන්නාසේගේ පියා හිටන් ඉතාලම ජනතාවට කැමැත්තක් දක්වපු නායකයෝ. තමුන්නාසේලට පුළුවන් හෘද තාක්ෂණික එකඟව මේ තීන පාලනය වෙනස් කරලා පෞද්ගලිකංශේ පරණ පාලනයට දෙනවට තමුන්නාසේ කැමතිද කියලා මං අහන්න කැමතියි. මොකද අපි ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉන්නේ. දේශපාලනය කරන්නේ එක පුද්ගලයෙක්ව ශක්තිමත් කරන්න නෙමෙයි. මේ රටේ ජනතාව ශක්තිමත් කරන්න. ජනතාවගේ දරුවන්ව ශක්තිමත් කරන්න. වැඩ කරන පන්තිය ශක්තිමත් කරන්න. එදා සේවකයන්ට අරගල කරන්න සිද්ධ වුණ අර්ථසාධක අරමුදල ගන්න. ප්‍රසාවෙන් අස්තුනාම අවුරුදු ගණන් රස්තියාදු වෙන්න තිබුණා. කම්කරු අමාත්‍යංශයේ රස්තියාදු වෙන්න තිබුණා. තමුන්නාසලාගේ අර්ථසාධක අරමුදල ගන්න. ගැටිවිටියක ගන්න රස්තියාදු වෙන්න වුණා. උසාවි යන්න තිබුණ මට මතකයි මං කම්කරු ඇමතුමා කාලේ. දහස් ගණන් නඩු තිබුණ. ගැටිවිටි ගෙවන්නේ නැතු. අදටත් ඔය කියන සමහර ව්‍යාපාරිකයන් මම දන්නවා තායි කර්මාන්ත ශාලාවල දහස් ගණන් ග්‍රැටිවිටි ගෙවන්නේ නැතුව අර්ථසාධක අනුමුදල් දුව අදටත් ප්‍රශ්න තියෙනවා. කම්කරු ඇමතුමා හිටියානම් කියයි කොයිතරම් තියෙනවද ඔය අම්පාර දිස්ත්‍රික්කයේ සමහර කර්මාන්ත ශාලාවල අදටත් දහස් ගණන් සේවකයින්ට හරියට වැඩ ග්‍රැටිවිටි ගෙවලා නැහැ. අර්ථසාධක අනුමුදල් ගෙවලා නැහැ. හැබැයි මේවා හොඳ ලාභ වැඩ. ලාභ වැඩ. දැන් මේක හොඳට ලාභයට දුවන ආයතනයක්. රජයේ ආයතනයක් වුණත් ඉතාම හොඳ පාලනයක් ඇතුව ඉතාම හොඳ නිෂ්පාදන ධාර්තාවක් ඇතුව රටේ ජාතිය සම්පත්තෝට එකතු කරන හොඳ ආයතනයක්. හැබැයි ඉතින් තමුන්නාසලා කෙලින් කියන්නකො මේක දෙනවද නැද්ද කියලා.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ඒක කියන්න. මොකද මේක ඉතාම අසාධාරණ. අද සේවකයෝ කලබල වෙලා ඉන්නවා. ගොවියෝ කලබල වෙලා ඉන්නවා. පළාතේ උදවිය කලබල වෙලා ඉන්නවා. එහෙනම් මේ පාර්ලිමේන්තුවේදී අද කියන්න මේක අපිව රජයට පවර ගන්න නැතයි කියලා. එහෙනම් ප්‍රකාශයක් කරන්න. මේ පනත මේ වගන්තිය ඉවත් කරන්න. මේකට සංශෝධනයක් ගෙනෙන්න. මේ පාලනාධිකාරිය පමණයි ගෙනියන්න කියලා. එහෙම නැත්නම් තමුන්නාසලා මේ පනතෙන් සීනි කර්මාන්ත සරල දෙක ඉවත් කරනවායි කියලා ගෙන. එතකොට එහෙම ජනතාව පිළිගනි. එහෙම නැතුව තමුන්නාසලා වක්‍රයෙන් තමන්ගේ ගජමිතුරන්ට මේවා ලබලා දෙන ව්‍යාපාරය නවත්තන්නේ කියන එක තමුන්නාසලා. ඒ වගේම මගේ කතාව අවසන් කරන්න ඉස්සෙල්ලා මම කියන්න කැමති මේ ආණ්ඩුව මොන විදිහ මේක ගත්තත් අපේ රජයක් යටතේ අපි මේක නැවත රජයට පවරගෙන ජනතා අයිතියට ලබා දෙනවයි කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන සුවල්පව සංකරන බොහොම ස්තුතියි.
Garu, Honorable Charles Nirmalanandan, you have 13 minutes.
Nandri, Prithi Sabhanar avargale, Indru Kaurav Amachar Lakshman Kirigil avarudaiya Amachu Sarndha Sattamoola Prerananin Podu, Engaludaiya Kuripaga வடக்கு கிழக்கில் மக்கள் எதிர்நோக்குகின்ற முக்கிய பிரச்சனைகள் தொடர்பாக மூன்று விடயங்களை இந்த அரசாங்கத்துக்கும் இந்த சபைக்கும் குறிப்பிட விரும்புகின்றேன். முதலாவது விடயமாக இன்று பலராலும் எதிர்பார்த்து பட்டு கொண்டிருக்கின்ற கல்முனை வடக்கு பிரதேச செயலகத்தினுடைய தரமுயர்த்தல் தொடர்பாக முதலாவது விடயமாக குறிப்பிட விரும்புகின்றேன். கௌரவ பிரதி சபையினர்களே, இந்த கல்முனை வடக்கு பிரதேச செயலகம் என்பது 1989 உப பிரதேச செயலகமாக இருந்து 1993 28 உப பிரதேச செயலகங்கள் தரம் உயர்த்துவதற்காக அமைச்சரவை அங்கீகாரம் பெற்றது 1993. அந்த 28 பிரதேச செயலகங்களில் 27 பிரதேச செயலகம் பிரதேச செயலகங்களாக தரமுயர்த்தப்பட்டுவிட்டது. ஆனால் இந்த கல்முனை வடக்கு தமிழ் பிரதேச செயலகம் மட்டும் முஸ்லீம் அடிப்படைவாதிகளுடைய கருத்தை கேட்டு மாறி மாறி இருந்த அரசாங்கங்கள், நான் தனியே இப்ப இருக்கின்ற அரசாங்கங்களை மட்டும் கூறவில்லை, 1993 முதல் இன்று வரை ஆட்சி செய்த அரசாங்கங்கள் அடிப்படைவாதிகளுடைய கருத்தை அல்லது அவர்களுடைய வாக்கை இலக்கு வைத்து இந்த தரமுயர்த்தலை தடை செய்து வந்திருக்கிறார்கள். அதற்கு தொடர்ச்சியாக இந்த அரசாங்கங்கள் மாறி மாறி இருந்த அரசாங்கங்கள் அதற்கு முழு பொறுப்பை மீட்க வேண்டும். அதே நேரத்தில் அரசாங்கங்கள் மாத்திரமல்ல, நான் குறிப்பிட விரும்புவது மக்கள் பிரதிநிதிகள் கூட, குறிப்பாக நாங்களும் எங்களையும் சேர்த்துத்தான் நான் கூறுகின்றேன், இந்த விடயங்கள் தொடர்பாக கூடின கவனம் எடுத்து இதை நடைமுறைப்படுத்தப்பட்டிருக்க வேண்டும். ஆனால் நாங்கள் இது தொடர்பாக பல தடவைகள் தற்போது இருக்கின்ற அரசாங்கத்துடன், குறிப்பாக பிரதமருடன், உள்நாட்டு அலுவல்கள் அமைச்சருடன் நாங்கள் தொடர்ச்சியாக பேசிக் கொண்டு வந்தோம். கௌரவ பிரதமர் அவர்களும் உள்நாட்டு அலுவல்கள் அமைச்சரும் கூறி வருவது செய்வம் என்ற ஒரு கருத்தைத்தான் அவர்கள் கூறி வருகிறார்கள். ஆனால் இந்த பிரதேச செயலகம் என்பது ஒரு SLAS கிளாஸ் 1 DS அங்கு இருக்கின்றார். 215 உத்தியோகஸ்தர்கள் அங்கு பணிபுரிகிறார்கள். 29 கிராம சேவகர் பிரிவை கொண்ட இந்த பிரதேச செயலகம் ஏன் இன்னும் தரமுயர்த்தப்படாமல் இருக்கிறது என்பதுதான் இன்று இந்த நாட்டில் இருக்கின்ற பொதுவான மக்களுடைய மதத்துக்கு அப்பால், இனத்துக்கு அப்பால் பொது சார்ந்த மக்களுடைய பொதுவான கருத்தாக இருக்கிறது. இந்த இலங்கையில் 332 பிரதேச செயலகங்கள் இருக்கின்றது என்று உள்நாட்டு அலுவல் அமைச்சனுடைய புத்தகத்தில் இருக்கிறது. அந்த 332 பிரதேச செயலகங்களுள் இந்த வவுனியா வடக்கு தமிழ் பிரதேச செயலகமும் இருக்கிறது. அப்படி இருக்கின்ற இந்த பிரதேச செயலகத்திற்கு லேண்டும் பினான்ஸ் பவரும் கொடுக்க விடாமல் அந்த பிரதேசத்தை பிரதித்துவப்படுத்துகிற அடிப்படை முஸ்லீம்வாதிகளுடைய கருத்தை கேட்டு இன்று வரை மாறி மாறி வந்த அரசாங்கங்கள் அதை தரமுயர்த்தாமல் இருக்கிறது. ஆனால் இன்று ஒரு வித்தியாசமான பார்வைக்கு அந்த கோரிக்கை முன்வைக்கப்பட்டிருக்கிறது. மதத்தலைவர்கள், நலன் விரும்பிகள் உண்ணாவிரத போராட்டம் ஒன்றை ஆரம்பித்திருக்கிறார்கள். என்னை பொறுத்தவரையில் அரச தலைவர்களுடைய, ஆட்சியாளர்களுடைய பலவீனம்தான் இந்த மதத்தலைவர்களுடைய போராட்டமாக மாறியிருக்கிறது. அவர்களுடைய போராட்டம் நியாயமான போராட்டம். இன்று கூட அந்த பிரதேசத்தில் தமிழ் மக்கள் கோரிக்கை வைக்கிறார்கள், இந்த கர்த்தால் செய்து கோரிக்கை வைக்கிறார்கள், இந்த பிரதேசத்திற்கு, இந்த பிரதேச செயலகத்திற்கு லேண்ட் பவரையும் பினான்ஸ் பவரையும் கொடுக்கும்படி. ஆனால் இந்த அரசாங்கம் என்ன கூறுகிறது? நாங்கள் சந்தித்து கதைத்த போது அதை செய்து தருவோம். ஏன் இந்த நாட்டில் இப்படி ஒரு பிரச்சனை இருக்கின்ற போது இந்த நாட்டினுடைய பிரதமர் ஏன் பாராளுமன்றத்தில் இன்று 4 நாட்கள் ஆகிறது, ஏன் பாராளுமன்றத்தில் இது தொடர்பான ஒரு கோரிக்கையை முன்வைக்கவில்லை, இது தொடர்பான ஒரு உறுதிமொழியை நாட்டு மக்களுக்கும் அந்த கோரிக்கை சார்ந்த அந்த விடயம் சார்ந்த கோரிக்கையாளர்களுக்கும் ஏன் கௌரவ பிரதமர் அவர்கள் இந்த பாராளுமன்றத்தில் நாட்டு மக்களுக்கு இதை தெளிவுபடுத்தவில்லை என்பதுதான் என்னுடைய மிகப்பெரிய கேள்வியாகவும் கவலையாகவும் இருக்கிறது. தமிழ் மக்கள் இன்று அரசியல் தீர்வுக்காக 2015 இந்த புதிய அரசாங்கத்திற்கு ஆதரவளித்தார்கள், ஜனாதிபதிக்கு பிரதமருக்கு ஆதரவளித்தார்கள். ஆனால் 4 வருடங்கள் முடிந்துவிட்டது, இன்னும் நாங்கள் கல்முனை வடக்கு தமிழ் பிரதேச செயலகத்திற்கு காணி அதிகாரமும் நிதி அதிகாரமும் கொடுக்க முடியாத ஒரு சூழ்நிலையில்தான் நாங்கள் இன்று இங்கு நின்று கொண்டிருக்கின்றோம். நாங்கள் அரசியல் தீர்வை நோக்கி பயணிக்கின்ற போது நாங்கள் விரும்பியோ விரும்பாமலோ ஒரு சில விடயங்களுக்கு அரசாங்கத்திற்கு ஆதரவு அளித்தாலும் ஆனால் இன்று இருக்கின்ற நிலைமை மாறிக்கொண்டு வருகிறது. மக்கள் நலன் சார்ந்த கோரிக்கைகள் இந்த அரசாங்கம் பலவீனப்படுத்துகின்ற ஒரு நடவடிக்கையாக இருக்கிறது. ஆகவே பிரதி சபையினர் அவர்களே, நான் உங்களிடம் விநயமாக கேட்டுக்கொள்வது, இந்த பிரச்சனை தொடர்பாக கல்முனை வடக்கு தமிழ் பிரதேச செயலகத்தினுடைய தரமுயர்த்த தொடர்பாக நாட்டினுடைய பிரதமர் நாட்டு மக்களுக்கு தெளிவுபடுத்த வேண்டும். இதை செய்து தருவாரா இல்லையா? செய்து தருவதென்றால் எவ்வளவு கால எல்லைக்குள்? நானும் இது தொடர்பாக பிரதமரிடம் கதைத்திருக்கின்றேன், அவர் செய்து தருவதாகத்தான் கூறினார். ஆனால் கால எல்லை என்பது அவரால் குறிக்கப்படவில்லை. குழுவினுடைய அறிக்கை என்று பல வருடங்கள் சென்றுவிட்டது. ஆகவே கௌரவ பிரதமர் அவர்கள் நாட்டு மக்களுக்கும் எங்களுக்கும் தெளிவுபடுத்த வேண்டும். பாராளுமன்றத்தில் அவருடைய அறையில் நாங்கள் கதைத்த போது அவர் கூறுகின்றார், ஆனால் நாட்டு மக்களுக்கும் எங்களுக்கும் தெளிவுபடுத்த வேண்டும், இது எவ்வளவு காலத்தில் செய்து தருவோம் அல்லது செய்து தர முடியாது, எங்களுக்கு முஸ்லீம் அடிப்படைவாதிகள் தான் முக்கியம் என்று கூறுவார்கள், அவர் அதை தெளிவுபடுத்தட்டும் என்பதுதான் என்னுடைய கருத்தாக இருக்கிறது. கௌரவ பிரதி சமண அவர்களே, இரண்டாவது விடயமாக, நாட்டில் தற்பொழுது வறட்சி ஏற்பட்டிருக்கிறது. இந்த வறட்சியில் வடக்கு கிழக்கு மாகாணம் கிட்டத்தட்ட பெரிய அளவு பாதிப்புக்குள்ளாகியிருக்கிறது. இன்று வறட்சி பலத்த காற்று வீசுகின்ற போது பல குளங்கள் வற்றி இருக்கிறது, நன்னீர் மீன்கள் பல செத்து அது மடிந்திருக்கிறது, மக்களுடைய வாழ்வாதாரம் மிகவும் பாதிக்கப்பட்டிருக்கிறது. ஆகவே வடக்கு மாகாணத்தில் 56 குடும்பங்களைச் சேர்ந்த 190 பேர் நேரடியாக பாதிக்கப்பட்டிருக்கிறார்கள். அதேபோல கிழக்கு மாகாணத்தில் 36,600 குடும்பங்களைச் சேர்ந்த 1,52,000 பேர் பாதிக்கப்பட்டிருக்கிறார்கள். இலங்கையில் எல்லா இடமும் பாதிப்பு இருக்கிறது. ஆனால் நாங்கள் எங்களுடைய மக்கள் சார்பாக இந்த அரசாங்கத்தை கேட்டுக்கொள்வது என்னவென்றால், இந்த வறட்சி காரணமாக தற்போது இருக்கின்ற அரசாங்கம் எடுக்கின்ற நடவடிக்கை என்ன, அந்த மக்களுக்குரிய தீர்வு என்ன என்பதை நான் இந்த அரசாங்கத்திடமும் இந்த சபையிடமும் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். ஆகவே பிரதி சபன் அவர்களே, இந்த விடயங்கள் தொடர்பாக நாட்டில் ஏற்பட்டிருக்கின்ற வறட்சி தொடர்பாகவும் குறிப்பாக எங்களை பொறுத்தவரையில் வடக்கு கிழக்கு மாகாணங்களில் ஏற்பட்ட வறட்சி என்பது அங்கு ஏற்கனவே மக்கள் மிகவும் துன்பத்தில் வாழ்கின்ற மக்கள், இந்த வறட்சியால் இன்னும் பலர் நேரடியாக இல்லாவிட்டாலும் பலர் பாதிக்கப்பட்டிருக்கிறார்கள். அவர்களுக்கு இந்த வறட்சிக்குரிய நிவாரணங்கள் அல்லது வறட்சி ஏற்படாத வகையில் அந்த வழிவகைகளை செய்து கொடுப்பதற்கு அரசாங்கம் முன்வர வேண்டும் என்று நான் இந்த நேரத்தில் அரசாங்கத்தையும் பொறுப்பு வாய்ந்த அமைச்சர்களையும் கேட்டுக்கொள்கிறேன். அதனத்தில் பிரதி சபையினர்களே, முல்லைத்தீவு மாவட்டத்தில் கரத்துறை பற்றி பிரதேச செயலக பிரிவில் செம்மலை என்ற கிராம அலுவலர் பிரிவு இருக்கிறது. அந்த செம்மலை என்ற கிராம அலுவலர் பிரிவில் நீராவியடி பிள்ளையார் ஆலயம் நீண்ட காலமாக அங்கு மக்கள் வழிபட்டு வந்தார்கள். அந்த நீராவியடி பிள்ளையார் இருந்த ஆலயத்தை இராணுவத்தினர் கைப்பற்றி யுத்த காலத்தில் அவர்கள் தங்களுடைய முகாமாக பாவித்து வந்தார்கள். அவர்கள் யுத்த காலத்தில் முகாமாக பாவித்த போது இராணுவத்தில் 98% சிங்கள பௌத்தர்கள் இராணுவ வீரர்களாக இருக்கின்ற காரணத்தினால் அங்கு ஒரு புத்தர் சிலை வைத்து அவர்கள் வழிபட்டு வந்தார்கள். அவர்கள் வழிபட்டு வந்ததை நான் தவறென்று கூறவில்லை. ஆனால் யுத்தம் முடிந்த பின்பு அங்கு 2014 அந்த இராணுவ முகாம் அந்த இடத்திலிருந்து மக்களுக்காக விடுவித்த போது அங்கு ஒரு பௌத்த குரு அங்கு வந்திருந்து அது பௌத்தர்களுடைய புராதன ஆலயம் என்று விகாரை என்று அவர் அந்த பௌத்த குரு முன்வைத்து அங்கு அபிவிருத்தி பணிகளை மேற்கொள்கிறார். இது தொடர்பாக அந்த ஆலய பரிபாலன சபையினரால் நீதிமன்றத்தில் வழக்கு தாக்கல் செய்யப்பட்டு அந்நீதிமன்றம் தீர்ப்பு வழங்கியிருக்கிறது. அது நீராவியடி பிள்ளையார் ஆலயம் என்பது நீண்ட காலமாக அங்கு இந்துக்கள் வழிபட்டு வந்த ஆலயமாகவும் அதே நேரத்தில் தற்பொழுது அபிவிருத்தி வேலைகளை இரண்டு தரப்பினரும் செய்ய வேண்டாம் என்றும் உரிய ஸ்தாபனத்திடம் அனுமதிகள் பெறும் பட்சத்தில் அந்தந்த ஆலயங்கள் அபிவிருத்தி செய்ய முடியும் என்றும் நீதிமன்ற தீர்ப்பிருக்கிறது. ஆனால் அங்கு இருக்கின்ற அந்த பௌத்த மதகுரு என்னவென்று சொன்னால், தென்னிலங்கையில் இருக்கின்ற ஒரு சில பௌத்த அடிப்படைவாதிகளை அங்கு கொண்டு வந்து அங்கு ஒரு 15ஆம் தேதி ஒரு போராட்டம் ஒரு செய்தியாளர் மகநாடு வைத்திருக்கின்றார். இங்கிருக்கின்ற மக்கள் இதில் சம்பந்தம் இல்லை, இங்கிருக்கின்ற ஒரு சிலர் தான் இந்த விடயங்களை முன்னெடுத்து வருகிறார்கள் என்று சொல்லி ஒரு பொய்யான தகவலை அந்த பௌத்த குரு சொல்ல முயற்சிக்கிறார். கௌரவ பிரதி சபன் அவர்களே, இந்த நாட்டில் ஒரு சில பௌத்த குருக்களினுடைய செயல்பாடு மக்களுக்கு ஏற்புடையதாக இருக்கவில்லை.
அதே
நேரத்தில் கௌரவ பிரதி சபன் ஒரு விடயத்தை சொல்ல வேண்டும், அந்த பிரதேசத்தில் பௌத்தர்கள் இல்லை, ஏற்கனவே பௌத்த ஆலயம் இருக்கவில்லை. நான் ஒரு விடயத்தை கூற விரும்புகின்றேன். தமிழ் விடுதலை புலிகளுடைய அரசியல் துறை பொறுப்பாளர் ஒரு உரையில் பேசியிருந்தார், நான் அண்மையில் அந்த வீடியோ பார்த்திருந்தேன். அவர் கூறியிருக்கின்றார், சிங்கள மக்களுக்கோ அல்லது பௌத்த மதத்துக்கோ எதிரானவர்கள் நாங்கள் அல்ல. அவர் குறிப்பிடுகின்றார், எங்களுடைய மக்கள் இன அடிப்படையில், மொழி அடிப்படையில், மத அடிப்படையில் அவர்கள் கௌரவமாக வாழ வேண்டும் என்பதுதான் எமது நோக்கம் என்று கூறியிருக்கின்றார். அதே சிந்தனையுடன் தான் நாங்களும் கூறுகின்றோம், பௌத்த மக்களுக்கோ அல்லது சிங்கள மக்களுக்கோ எதிரானவர்கள் நாங்கள் அல்ல. ஆனால் எங்களுடைய பிரதேசங்களில், எங்களுடைய புராதன இந்து ஆலயங்கள் இருக்கின்ற இடங்களில் தொல்பொருள் திணைக்களத்தினுடைய உதவியுடன் ஒரு சில பௌத்த குருக்கள், நான் எல்லாரையும் கூறவில்லை, ஒரு சில பௌத்த குருக்கள் அங்கு வந்து தங்களுடைய சுயலாபத்திற்காக அவர்கள் எங்களுடைய ஆலயங்களை அழித்து தங்களுடைய ஆலயங்களை புனர் நிர்மாணம் செய்கின்ற வகையில் செயல்பட்டுக் கொண்டிருக்கிறார்கள். இது இந்த அரசாங்கத்திற்கும் நல்லதல்ல. தொல்பொருள் திணைக்களம், குறிப்பாக தொல்பொருள் திணைக்களம் என்பது பௌத்தர்களுக்குரிய தொல்பொருள் திணைக்களமாகத்தான் செயல்பட்டு வருகிறது. இதை இந்த விடயங்கள் தொடர்பாக கௌரவ பிரதி சபன் அவர்களே, நீங்கள் அரசாங்கத்தில் இருக்கின்ற ஒரு முக்கிய நபராக, பிரதி சபனாருக்கு அப்பால் நீங்கள் அரசாங்கத்தில் முக்கிய நபராக இருக்கின்றீர்கள், இந்த விடயங்கள் தொடர்பாக கூடின கவனம் செலுத்த வேண்டும். அப்படி செலுத்தாவிட்டால் எங்களுடைய மக்கள் மிகப்பெரிய விரக்தியில் இருக்கிறார்கள். நாங்கள் கூறுவது மக்களுடைய விரக்தி. நான் உங்களுக்கு தெரியுமோ தெரியாது, மக்களுடன் நேரடியாக எல்லா இடங்களுக்கும் நேரடியாக சென்று நான் பிரச்சனைகளை பார்ப்பவன். ஆக மக்கள் இந்த அரசாங்கத்தில் மிகப்பெரிய விரக்தியில் இருக்கிறார்கள். ஒரு சில பேருடைய ஒரு சில நடவடிக்கைகள் தொடர்பான விடயங்களில், அந்த விடயங்களை அரசாங்கம் என்ற வகையை நீங்கள் முன்வந்து தீர்க்காவிட்டால் இதனுடைய விளைவுகளை நாங்கள் மஹிந்த ராஜபக்சே அல்ல அவர்களுடைய அரசாங்கத்தை மாற்ற வேண்டும், புது ஒரு நிர்வாகம் மக்களுக்கு வர வேண்டும் என்பதுதான் எங்களுடைய கருத்தாக இந்த அரசாங்கத்துக்கு ஆதரவளித்தோம். ஆனால் அந்த நிலைமை மாறி வருகிறது. அதற்குரிய நடவடிக்கைகளை நீங்கள் எதிர்காலத்தில் உடனடியாக, எதிர்காலத்தில் கூறுகிற போது நான் கூறிய விடயங்களை உடனடியாக நீங்கள் தலையிட்டு சம்பந்தப்பட்டவர்களை அழைத்து ஒரு பேச்சுவார்த்தையின் மூலம் இதற்கு தீர்வு காணாவிட்டால் எதிர்காலத்தில் இதற்குரிய எதிர்வினைகளை மக்கள் வழங்குவார்கள் என்பதை நான் இந்த நேரத்தில் சொல்ல விரும்புகின்றேன். நன்றி.
தேங்க்யூ. ගරු සුනිල් හඳුනිත මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ඔබතුමා මොණරාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට මූලාසනයේ ඉන්න අවස්ථාවෙම මේ පනත පිළිබඳව කතා කරන්න ලැබීම එක පැත්තකින් අවාසනාවක්. මොකද හේතුව මේ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌන උපයෝජිත වත්කම් පුණ්ඩු දේ ඉවත් කිරීමේ පනත හැටියට අද ගේන්නේ 2011-11 පවරගත්ත ආයතන ප්‍රමාණයක්. දැන් විෂය භාර ඇමතිතුමා ඉතා පැහැදිලිව කෝ විදියට ආණ්ඩුවේ ආයතන, රජයේ ආයතන, ඒවා රාජ්‍ය ව්‍යාපාර, රජයේ රාජ්‍ය ව්‍යාපාර භාණ්ඩාගාර ලේකම්ට පවරන යෝජනාවක් තමයි මේ ගෙනල් තියෙන්නේ. ආණ්ඩුව ආණ්ඩුවේ ව්‍යාපාරම පවර ගන්නවා. ඒකේ බැලූ බැල්මට කිසි ප්‍රශ්නයක් පේන්නේ නැහැ. නමුත් මේ පනතෙම දෙවැනි වගන්තියේ තුන්වැනි වගන්තියේ තියෙනවා සැකදුරු කිරීම කියල එක. කාටද සැකේ තියෙන්නේ? මේ සැකදුරු කිරීම කියන කාරණේ අර්ථය කියනවා මේ අද කරන වැඩෙන් කලින් මේ ක්‍රියාත්මක වෙච්ච දේවල් ටික රජයේ වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වෙත අඛණ්ඩව පැවරී තිබිය යුතු බව ප්‍රකාශයටපත් කරනවා කියලා. ඒ කියන්නේ මහා භාණ්ඩාගාර ලේකම්ට මේක දෙනවා කිව්වට ඒකත් ආණ්ඩුවට ෂුවර් නැහැ. අඛණ්ඩව මහා භාණ්ඩාගාර ලේකම් යටතේම මේක තියෙද නැද්ද දන්නේ නැහැ කියන සැකේ තමයි මේ සැක දුරු කිරීමට යොදලා තියෙන්නේ. ඉතින් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන මුකුත්ම නෙමෙයි. ඉතා පැහැදිලිව දැන් මේ පනත අනුව නැවත මේක දාගමගේ මහත්තයාට දෙන්න බෑ. සෙවනගල පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා දෙක දාගමගේ ව්‍යාපාරික මහත්මයාට. මම කියන්නේ නැහැ එතුමා මහජන නියෝජිත හරි ඇමතිතුමා හරි කියලා. එතුමාට දෙන්න බෑ මේ පනත තියෙද්දි. දැන් මේ පනත ඉවත් කරගත්තම භාණ්ඩාගාර ලේකම් යටතේ තියෙන දෙයක් දෙන්න පුළුවන්. ඔක තමයි ඇත්ත කතාව. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මොණරාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාගේ හෘද සාක්ෂියෙන් අහන්න. මේ අද සෙවනගල සීනි කර්මාන්තශාලාව නිසා 15,000-20,000 පවුල් මේ ප්‍රදේශේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ යැපෙන්නේ මේකෙන්. මේ ලංකාවේ නිෂ්පාදනය කරන 100%ක ප්‍රමාණය පමණයි සීනි වලින් නිෂ්පාදනය කරන්නේ. 92%ක් පිටරටින් ගේනවා. පිටරටට යන සීනි වලට ගෙන වියදම අපේ ඉන්ධන වලට කරන වියදමට විතරයි දෙවනි වෙන්නේ. අවුරුද්දකට කෝටි 5,500ක් අපි සීනි කන්න වියදම් කරනවා. හැබැයි මේක රට ඇතුළේ නිෂ්පාදනයට විශාල දායකත්වයක් සපයනවා සෙවනගලින්. 2002 පෞද්ගලීකරණය කරේ මේ ආකාරයටම මේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය. දැන් අදත් නැවත කරන්න යන්නේ වෙන මුකුත් නෙමෙයි. මේ පෞද්ගලීකරණය කියන වචන දාගන්න බැරි නිසා මේ ආයතන 36 ගත්තොත් එම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අනිත් ආයතන වැදගත්කමක් නැහැ. මේ ආයතන දැන් රජයට පවරගත්ත ආයතන කිව්වොත් මේවා නාමිකයි අනිත් ඒවා ඔක්කොම. මෙයා භාණ්ඩාගාර ලේකම්තුමාගේ අතර ගියයි කියන්නේත් නාමිකයි. ඒව ගැන මේ අපි කාටවත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ඌන උපයෝජන මේ පනත ඉවත් කරලා සෙවනගලයි පළවත්තයි මේ තියෙන විදිහටම තියලා ඔබතුමාලා භාණ්ඩාගාරයට ගන්න මේ අනිත් ආයතන ජැක් ලංකා, ප්ලයිමිත් ඉන්ඩස්ට්‍රීස්, කොස්මෝස් මැකී ඉන්ඩස්ට්‍රීස්, කජු සංස්ථාව කලින් පිහිටි ඉඩම, ඉන්ටර්ට්‍රේඩ් ලංකා, සුචිර් නේබ ප්‍රොජෙක්ට්, සීතා පැෂන්ස්, මේ ගාමන් ටික. දැන් ඒක නෙමෙයි මේ ප්‍රශ්නේ. ඒ ටික භාණ්ඩාගාර ලේකම් කියට අතර ගන්න නෙමෙයි මේ හදන්නේ. හරි පැහැදිලිව මෙන්න මේ සීමා සහිත පැල්වත්ත සීනි සමාගම, සෙවනගල සීනි සමාගමට අයත් දේපල පිහිටි ඉඩම් ඇතුළුව මෙන්න මේ දෙක ගන්න යන්නේ. ආණ්ඩුවක් යටතේ තියෙන්නේ ආණ්ඩුවටම ගන්නෙ මොකටද? නැත්තම් දැන් ආණ්ඩුවේ ආයුෂ අවසానයි, කාලය ඉවරයි. ඒක නිසා මොන් දන්නවා ඔබතුමාලගේ කණ්ඩායම් රැස්වීමේ සාකච්ඡා වුණේ මොනවද? රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා එළියට ඇවිල්ලා කියපු දේ අද මේ පාර්ලිමේන්තුවේ කියන්නේ හෘද සාක්ෂි රැකගෙන. එතුමා කුවා කණ්ඩායම් රැස්වීමේ වැඩිම වෙලාව සාකච්ඡා කරුණේ දයාගමගේ ඇමතුමාගේ දුක් ගැනවිලි. දයාගමගේ ඇමතුමාගේ කෙඳිරිල්ලට තමයි ඔබතුමාලා ඇහුම් ගන් දුන්නේ. දයාගමගේ ඇමතුමා මේ ශ්‍රවණගල අරගෙන යා කරපු ටික කයිවාරු ගහලා එයා ඇඬුවා. දැන් ඔබතුමාලා මේ හදන්නේ මොකද්ද? ඒ එතුමාට මේක දෙන්න ආණ්ඩු කාලිවර වෙන්න කලින් මම සහතික කළා කියනවාද? ඔබතුමා ඔළුවෙන් හිටගෙන කිව්වත් විශේෂ බාර ඇමතුමා හැටියට භාණ්ඩාගාර ලේකම්ගෙන් මේක දයාගමගේ ව්‍යාපාරික මහත්තයාට දෙන්නේ නැහැ කියලා දෙනවම තමයි. දෙන්නේ නැත්නම් මේ දැන් තියෙන විදිහට තියන්න දෙන්න. ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් අද වෙනකොට 2011 ඉඳලා ගරු නියෝජක කතානායකතුමනි, ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ මේ සෙවණගල 2011 ඉඳලා මේ දක්වා භාණ්ඩාගාරයෙන් රුපියලක්වත් අරගෙන නැහැ. ඒ වෙනුවට භාණ්ඩාගාරයට සල්ලි දීලා තියෙනවා. භාණ්ඩාගාරයට දීලා තියෙනවා විවිධාකාරයෙන් ආදායම් බදු ගෙවලා තියෙනවා. මම ඔබතුමාට පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. භාණ්ඩාගාරයට මේ ආයතනේ දීපුවා මොලෑසස් බද්ද මොලෑසස් කිලෝ එකකට රුපියල් 10 ගානේ අවුරුද්දකට මිලියන 175කට වැඩිය භාණ්ඩාගාරයට දීලා තියෙනවා. NBT බදු, SES බදු, ශ්‍රී ආයතනය හරහා සඳහා මහවැලි අධිකාරිය සඳහා ජල බදු, ආදායම ලැබෙන ලාභයේ පදනම් කරගත 128ක් බදු ගෙවීම මගින් අවුරුද්දකට මිලියන 1000ක් විතර දීලා තියෙන භාණ්ඩාගාරයට. පළාතේ රැකියා උත්පාදනය කළා තියෙනවා. මුළු ඌව පළාතම නගා හිටවන්න පුළුවන් මුදල් සංසරණයක් මේ ආයතනය හරහා සිද්ධ කළා තියෙනවා. භාණ්ඩාගාරයට ණය නැහැ මේ ආයතනය. ඉතින් 2011 ඉඳලා භාණ්ඩාගාරයට ණය නැති ආයතනයක්, ලාභ ලැබමින් තියෙන ආයතනයක් පවතිනවනම් ඒ විතරක් නෙමෙයි, පැල්වත්ත ලැබීම් තියෙනවා මිලියන 476ක්. පැල්වත්තෙන් එන තියෙන මේ ශ්‍රවණගලට. ඒ වගේම ස්ථාවර සම්පතිය තියෙන මිලියන 781ක්. අද වෙනකොට මුළු අත්කම් තියෙනවා මිලියන 1257ක් මේ ආයතනයේ. මුළු අත්කම් මිලියන 1257ක් තියෙනවා. භාණ්ඩාගාරයෙන් රුපියලක් අතරන්නේ නැහැ. ඇයි භාණ්ඩාගාරයට පවර ගන්න? ඉතින් මේක තියෙන විදිහට තියෙන හැටි පුළන්න. රාජ්‍ය ව්‍යාපාරයක් ශ්‍රවණගල රැකියා දීලා තියෙනවා. 2018 2022 ව්‍යාපාරික සලස්මට අනුව මේ ආයතනය 2022 මිලියන 2500ක් උපයන්න පුළුවන් ආයතනයක්. ඔතන බලන්න. ඔබතුමා පළාත නියෝජනය කරන මන්ත්‍රීතුමා, නියෝජ්‍ය කතානායකතුමා, දැන් උක් නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් 300,000යි. මෙට්‍රික් ටන් 50,000ක් දැන් අතිරික්තයක් තියෙනවා. මෙට්‍රික් ටන් 50,000ක් අතිරික්තයක් තියෙනවා. දැන් මොකද කරන්න ඕන?
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා කියන කාරණා ගැන මගේ විවාදයක් නැහැ. නමුත් මට මේ තනතුරු ඉඳගෙන ඔබතුමාට උත්තර දෙන්න බෑ.
මම දන්නවා ඒක. මම ඒක දන්නවා. ඇයි ඔබතුමාලා වගේ වැදගත් ගරු මහජන නියෝජිතව නිරුත්තර කරන්න මේ ආණ්ඩුව? ඔබතුමාලගේ හෘද සාක්ෂිය උගුල දාලා තියන්නේ ඇයි? මේ එක්සත් ජාතික පක්ෂය සිරිකොතේ පඩි ගෙව්වයි කියලා, ලයිට් බිල් ගෙව්වයි කියලා ඒවට කලගුණ සලකන්න මෙහෙම කරනවද? මේ ජාතික අපරාධ. අද උග්ගෝවි ඇවිල්ලා පාරේ උද්ඝෝෂණය කරනවා. ඔබතුමාලට පහසුයි සරලයි, කිසි පක්ෂභේදයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණේ, ජනතා විමුක්ති පෙරමුණේ සියලු පක්ෂවල ජනතාව අද පාරේ ඉන්නවා. මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව අපි කියන පුළුවන් නම් දැන් ඔබතුමාලා අරගෙන දයාගමගේ ව්‍යාපාරික මහත්තයාට දීලා කරලා බලන්නකෝ. කරන්න පුළුවන්ද කියලා? කරන්න දෙන්නේ නැහැ. කරන්න බෑ. මොකද මේක ලාභ ලබන ව්‍යාපාරයක්. දැන් මේ කරන්න යන්නේ මොකද්ද? මෙතුමා කියනවා, මෙතුමා අඬලා කිව්වා ඔබතුමාලගේ ගෲප් එකේ ඇවිල්ලා, මෙතුමා ගන්නකොට මෙයා ගොඩක් පාඩු කරගත්තා කියලා. නෑ, මිලියන 985ක් තිබිච්ච ව්‍යාපාරේ වටිනාකම මෙතුමා විකුණන්නේ, මෙතුමාට විකුණන්නේ 550ට. 550ට තමයි එදා 2002 විකුණන්නේ. මම ඔබතුමාට සභාගත කරන හැන්සාඩ් වාර්තා අසු ගන්න 2002 ඉඳලා 2011 වෙනකන් කොහොමද නිෂ්පාදනය කඩාගෙන වැටුනේ කියලා.
තුප්පහයි වැඩ, තුප්පහයි වැඩ.
නිතා කඩාගෙන නිෂ්පාදනය. මොකද යටිදල පහසුවන් දිනු කරේ නැහැ. සේවකයින්ට හරියට පඩි ගෙව්වේ නැහැ. ව්‍යාපාර දිනු කරේ නැහැ. එතුමාට නිකන් හම්බෙච්ච බූදලයක් වගේ මේක භාවිතා කරා. 2011න් පස්සේ ඔබතුමා බලන්න මේ චාට් එකේ මම හැන්සාඩ් වාර්තාවල තුල් කරනවා. මේකේ ලේඛනවල තියෙනවා 2011න් පස්සේ නිෂ්පාදනය වැඩි වුණා. උක් වගා වැඩි වුණා. ගොවි ජනතාව තමන්ගේ රජයේ ආයතනයක් බවට මේක පත් කරගත්තා, දිනු කරා. ඒක දැන් ආයි දෙන්න යන්නේ. දැන් දුන්නොත් මිලියන 1257ක වත්කමක් දෙනවා. පැල්වත්තෙන් එන්න තියෙන ප්‍රමාණයයි ශ්‍රවණගල ප්‍රමාණයයි එකතු කළා. දැන් මේක දිනු කරපු ව්‍යාපාරයක්. අපි කියන්නේ ඒකයි. දැන් මේ දිනු කරපු ව්‍යාපාරය රාජ්‍ය ව්‍යාපාරයක් හැටියට පවත්කගෙන යන්නේ. මොකද්ද මේක බාණ්ඩාගාර ලේකම්ට අරගෙන කරන්න වෙන්නේ දැන් අපිට කියන්නකො තේරෙන භාෂාවෙන් බාණ්ඩාගාර ලේකම්ට ගත්තා කියලා දැන් විෂය භාර ඇමතුමා හැටියට මෙතුමාට පුළුවන් සභාපති කෙනෙක් පත් කළා අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කළා මේ ව්‍යාපාර ප්‍රවත්තක දැන් ඒක බාණ්ඩාගාර ලේකම් කියලා ගත්තා කියලා මොකද කාන්තිය කො සමරතුංග මහත්තයා කියලා උක්කපන්නේ සමරතුංග මහත්තයාගේ පවුලේ කට්ටියක් දාගන්නේ මේකට සමරතුංග මහත්තයාට මේ ආණ්ඩුවේ තියෙන බිලියන 12000ක විතර අද මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කළ තියෙන විගණක අධිපතිතුමා අනුමත කරපු මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවට අනුව තියෙන බිලියන 12000ක ණය ගෙවන්න පුළුවන්ද මේක උක්කපලා උක්කලින් බෑ මේ ණය බේරන ලංකාවේ අද ඔබතුමාලට තියෙන්නේ මේක දැන් තියෙන විදිහට තියෙන්න දෙන්න ඇයි මේ කරන්න හදන්නේ වෙන මොකුත්ම නෙමෙයි මේකේ වෙන කිසිම අරමුණක් නැහැ හරි පැහැදිලි මේක ඔබතුමාලා මම සහතික කරලා කියනවා නැවත දයාගමගේ ව්‍යාපාරය බවට පත් කරනවා ඒක කරන්න එපා මං කියන්නේ අද ඔබතුමාලා හෘද සාක්ෂියක් තියනවනම් මේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න മന്ത്രിවරු ඔබතුමාලට පක්ෂයක් නඩත්තු කරගන්න එක වෙනම කතාවක් දේශපාලනය කරන්න මැතිවරණයට එක වෙනම කතාවක් සල්ලි නැත්නම් සල්ලි හොයාගන්න ඔබතුමාලගේ පක්ෂ සමාජිකයෝගෙන් ඔබතුමාලට ජාත්‍යන්තර මිත්‍රයෝ ඉන්නවා අගමැතිතුමාට ජාත්‍යන්තර මිත්‍රයෝ ඉන්නවා සල්ලි හොයාගන්න මැතිවරණ කරන්න ඊළඟ ජනාධිපතිවරණ හැරි මහා මැතිවරණ ඕන එකක්
හරි ලේසි
හැබැයි ඒකට මේ ඌව වෙල්ලස්සේ ජනතාව ගොවි ජනතාව වග කියන්න ඕනේ නැහැ ඒකට අලගු තියන්න එපා ඒකට අලගු තියන්න එපා ගොවි ජනතාව අද මේක නිසා පාරට වැටෙනවා 10000කට වැඩි මිනිස්සු මේ සෙවණගලින්ම විතරක් ඉතින් මම කියන්නේ අන්න ඒක ගැන ඔබතුමාලා මීට වඩා සැලකිලිමත් වෙන්න අවධානය යොමු කරන්න කියන ඉල්ලීම තමයි ඇත්තම තියෙන්නේ නැතුව මේ ආයතන අනිත් ඒවා ඔක්කොම ගන්න මේ තියෙන 34ම ගන්න ප්‍රශ්නයක් නැහැ ඔබතුමාලා 2002 දී පෞද්ගලීකරණය කරා 2011 දී මේගොල්ලෝ රජයට ගත්තා ඒගත් එකේ මොනවා හරි තියෙනවා නම් හේතු ඒ හේතුම තියෙන්නේ ඔබතුමාලා කියනවා නම් කුහකයි මොනවාද පලි ගත්තා ඒක අනිප්පත දැන් කරන්නේ දැන් ජනතාවගෙන් පලි ගන්නවා දැන් මොනරාගල ජනතාවගෙන් තමුන්නාන්සල පලි ගන්නවා ඇයි ජනතාව මහන්සි වෙලා හදපු ව්‍යාපාරයක් ආරක්ෂා කරගත්ත ව්‍යාපාරයක් ලාභ ලැබෙන ව්‍යාපාරයක් දැන් ඔබතුමාලා බාණ්ඩාගාර ලේකම්ගේ අතට අරගෙන දයාගමගේට දෙන්න යනවා මේක මීට වඩා වෙන කිසිම හේතුවක් නැහැ ඒක නිසා මම කියන්නේ කරුණාකරලා සංශෝධනයක් ගේනවා නම් සංශෝධනය ගේන්න ගරු ඇමතුමා සෙවණගලයි පල්වත්තයි මේ තියෙන විදිහටම තියලා අනිත් ලැයිස්තුව ඔයගොල්ලෝ ගන්න
ඔබතුමා තා විනාඩි දෙකක් තියෙනවා
අනිත් ලැයිස්තුව ඔබතුමාලා ගන්න කමක් නැහැ අනිත් ලැයිස්තුවට අදාළව මේ ඉවත් කිරීම කරන්න මේ පනත මන් දන්නේ ඒක දැන් කරන්න පුළුවන්ද කියලා අද හැබැයි සෙවණගල පල්වත්ත මේ තියෙන විදිහටම තියන්න සහතිකයක් දෙනවා සෙවණගල ව්‍යාපාරයක් හිටිය රාජ්‍ය ව්‍යාපාරයක් හිටිය ලාභ ලබන තත්ත්වෙ දිගට පාත්කගෙන යන පුළුවන් දිනු ගන්න පුළුවන් හැබැයි මේක දුන්නොත් මේක මේ තත්ත්වයට පත් කරොත් අනිවාර්යෙන් දෙගිඩියාවකින් තොරවම කියන්න පුළුවන් මේක නැවතත් 2002 ඉඳලා 2011 දක්වා තියෙන මේ සංඛ්‍යා ලේඛනවල පෙන්වන තත්ත්වයට කඩා වැටෙනවා මේක පෞද්ගලික ව්‍යාපාරයක් කරන්න ඕනේ නැහැ ඔබතුමාලා මේ සැක දුරු කරනවා කිව්වට සැකේ ඒකම තමයි මේ පනතේ තියෙන සැකේ ඒකම තමයි මේ සාධාරණ සැකේ තියෙන්නේ මේක නැවත මේ ගන්නෙ ඇයි දැන් ආණ්ඩුවේ විෂය භාර අමතුමා කියන ආණ්ඩුවේ තියෙන දේ අපි ආණ්ඩුවටම ගන්නවලු ඉතින් තියෙන්න අරින්නකො තියෙන විදියටම ඔක ආණ්ඩුවට ගන්න දෙයක් නැහැනේ මේක හරි පැහැදිලි ඒක නිසා අපි ඉල්ලීම කරන්නේ කරුණාකරලා වෙන මොකුත් නෙමෙයි උක්පවුල් 4500ක් සේවකයෝ 1000ක් ට්‍රැක්ටර් හිමියෝ 168ක් යැපෙන 15000ක් මුළු පවුල් 20000ක් ඔබතුමාලගේ ඡන්දදායකයොත් ඉන්නවා අමතක කරන්න එපා එක්සත් ජාතික පාක්ෂිකයොත් ඉන්නවා මේ මුලාසනේ ඉන්න නියෝජ්‍ය කතානායකතුමාලා රංජිත් බණ්ඩු බණ්ඩාර මන්ත්‍රීතුමාලා එමෙතුමාලා ගමට ගිහිල්ලා බග කියන්න ඕන මේ දූෂිත නැති මහජන නියෝජිතෝ ගමට ගිහිල්ලා වග කියන්න ඕන තමුන්නාසලගේ පක්ෂ වෙනුවෙන් දාගමගේ මහත්ය විතරක් නෙමෙයි ගමට යන්න ඕන එතුමගේ ව්‍යාපාර විතරක් නෙමෙයි පවතින්න ඕන ඒක නිසා මම ගරු අගමැතිතුමාගේ ඉල්ලීමක් කරනවා විශේෂයෙන් අද දවස් ඇතුළත හරි සෙවණගල පැල්වත්ත මේ තියෙන විදිහටම පවත්වන්න ඇතුව හමුනාසල මේක ගේන්න නැත්නම් මේ පනතට අපි සම්පූර්ණ විරුද්ධයි අපේ බලවත් විරෝධය පළ කරනවා. මේ විරෝධය පාර්ලිමේන්තුවේදී වැඩක් වෙන්නේ නැහැ. ඔබතුමාලගේ ඔළු ගෙඩි ගානෙන් කරු මූලාසනයේ ඉන්න නියෝජ්‍ය කතානායකතුමාගේ ඇතුළුව හෘද සාක්ෂියට එකඟව මේකට විරුද්ධ මිනිසුන්ගේ හෘද සාක්ෂිය අගුළු දාලා තරුණාසනගේ පක්ෂ මතය අනුව මේක සම්මත කරයි, බහුතරයෙන් සම්මත කරයි. හැබැයි මහ ජනතාව ඉදිරියේදී මහා පාරේදී මේක පරද්දනවා.
බුදුමයි කාලය අවසන්
මහා පාරේදී මේක පරද්දනවා. සහතිකයි. අන්නේ සහතිකය අපි දෙමින් මේ පනතර අපේ විරෝධය පළ කරමින් මගේ අදහස් දෙකීම අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු රංජිත් සොයිසා මන්ත්‍රීතුමා. ඔබතුමාට දිවා හරි දක්වා කාලය තියෙනවා.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම අද මේ පනත පිළිබඳව අදහස් දැක්වීමේදී කලින් ගරු සුරණි හඳුන්වන්නේත්ටි මන්තුමා කිව්වා වගේම ඔබතුමාත් මූලාසනයේ සිට අදහස් දක්වපු පරිදි ඔබතුමා දැඩි අපහසුතාවයකට ලක් වෙනවා. හෘද සාක්ෂියක් තිබෙන මහජන නියෝජිතෙක් හැටියට ඌව වෙල්ලස්ස මොණරාගල නියෝජනය කරන මහජන නියෝජිතෙක් හැටියට අප විසින් මතු කරන ලබන මේ දුක් අඳෝනාව පිළිබඳව ඔබතුමාගේ හදවතේ තිබෙන අදහසුත් සමපාතයි සමානයි කියන එක මම විශ්වාස කරනවා. ඔබතුමාට ටිකක් බොහොම ළඟින් ඇසුරු කරන කතා බහ කරන මහජන නියෝජිතෙක් හැටියට. ඒ නිසා ඔබතුමා අපහසුතාවයකට ලක් කරන බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ රජයේ මගින් ගෙනෙන ලබන මේ පනත පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේදී ගරු මහනුවර සංවර්ධන කන්ද උඩරට සංවර්ධනය පිළිබඳ ගරු ඇමතුමා විසින් මේ පනත ඉදිරිපත් කරන ලැබුවා. අපි දන්නා කිරියල්ල ඇමතුමාගේ හෘද සාක්ෂිය මේ සම්බන්ධව ස්පන්දන වෙන්නේ කෙසේද යන්න පිළිබඳව. ඒ කෙසේ නමුත් රජයේ සතු රාජ්‍ය ව්‍යවසායන් රජයට මිලියන සිය ගණනින් වත්කම් ආදායම් උපයා දෙන මෙවැනි ආයතනයක් පෞද්ගලීකරණය කිරීමේ අරමුණින් මේ පනත ඉදිරිපත් කරන මහනුවර සංවර්ධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ නාමය කන්ද උඩරට කරුමේ නමින් ඒ අමාත්‍යාංශයේ නාමයත් වෙනස් කරුවොත් මේකට වඩාත්ම ගැළපෙන මේ පනතත් එක්කම. මොකද මේ බරපතල කරුමයක් රටට සෙවනගල කර්මාන්ශාලාව සහ පැල්වත්ත සීනි සමාගම ඇතුළුව ආයතන 36ක් ඒවකට පැවති අප රජයේ මගින් 2011 වර්ෂයේදී රජයට භාණ්ඩාගාර අත්පත් කරගත්තයින් අනතුරුව මේ වනතෙක් ඉතාම හොඳින් ලාභ ලබන ආයතනයක් හැටියට මේ ආයතන පවත්වාගෙන ඇවිල්ලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන පවරා ගන්නා අවස්ථාව වන විට සේවක අර්ථසාධක අරමුද EPF සහ ETF ගෙවල තිබුණේ නැහැ මේ සමහර ආයතන විසින්. ඒ වගේ බැංකු ණය මුදල් ගෙවල තිබුණේ නැහැ. ඒවා හිග හිටලා තිබුණේ. ඒ සියලු EPF ETF සහ බැංකු ණය මුදල් රජයේ මගින් ගෙවල අද වෙන විට මේ ඉතාම ලාභ ලබන ආයතනයක් බවට මේ ආයතන පත් කරලා තිබෙනවා. එවැනි ආයතන නැවත රජයට පවරා ගැනීම යනුවෙන් මේ පනත ඉදිරිපත් කරන මූලික අරමුණ කුමක්ද යන්න පිළිබඳව අපට බරපතල ගැටලුවක් තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේ අපි ඉතා පැහැදිලිව කියන්නේ 2002 අවුරුද්දේ එක්සත් ජාතික පක්ෂයේ රජයේ මගින් එවකට දයා සමූහ ව්‍යාපාරයට දයා ගමගේ මහත්මයාට ඒ ව්‍යාපාරික මහත්මයාට මේ සෙවනගල ආයතනයේ දෙනකොට සෙවනගල බැංකු ගිණුමේ විතරක් රුපියල් කෝටි 30ක් තිබුණා. බැංකු ගිණුමේ රුපියල් කෝටි 30ක් තිබුණා. ඊළඟට ඒ වෙලාවේ නිෂ්පාදනය කරපු ස්ප්‍රිට් රුපියල් කෝටි 5ක ස්ප්‍රිට් තිබුණා. සේවක ණය රුපියල් මිලියන 122ක් තිබුණා. ගොවිනාය රුපියල් මිලියන 100ක් තිබුණා. කර්මාන්සාරට අලුතෙන් ගලන බඩුවල වටිනාකම විතරක් කෝටි 15ක් කියලා. මේ ඔක්කොගෙන් වටිනාකම රුපියල් කෝටි 86ක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි ඒ කාලේ දයාගම ගෙන වෙති මුදලාලි මහත්තයාට ඒ ව්‍යාපාරික මහත්මයාට රුපියල් කෝටි 54කට එදා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව මේ සෙවනගල ව්‍යාපාරයේ සම්පූර්ණ රුපියල් කෝටි 54කට දුන්නා. කෝටි 86ක් වටිනාකම තිබෙන ආයතනයක්. ඒ වගේම මේ ස්ථිර සේවක 750ක් හිටියා. අනියම් සේවක 1800ක් හිටියා. මෙන්න මේ ආකාරයට මේ පවරාගත් ආයතනය 2001 2004 වෙනකොට සම්පූර්ණ අගාධය කරා මේ ආයතනය අදගෙන ගිහිල්ලා තන එදා තිබිච්ච දයාගමගේ සමූහ ව්‍යාපාරයේ මගින් සේවකින්ට දෙන්න තියෙන සියලු සේවක අයිතිවාසිකම් වගේම සේවක වරප්‍රසාද සියල්ල උල්ලංඝනය කළා. ඉතාම නරක ආකාරයට මේ ආයතනයේ පාලනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි 2011 අවුරුද්දේ මේ ආයතනයේ නැවත රජයේ සතු ව්‍යාපාරයක් ලෙස අපිට පවරා ගන්න සිද්ධ වුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම සෙවනගල සීනි ආයතනය සහ පැල්වත්ත සීනි ආයතනය ඉතාමත්ම වගකීම් විරහිත ආකාරයට නැවත පෞද්ගලික අංශයට පවරා දෙන කටයුතු කරන්න කුමක් යන්න පිළිබඳව පසුගිය කාල පරිච්ඡේදය පාර්ලිමේන්තුව නියෝජනය මහජන මන්ත්‍රීවරු කර අපිට පෙනී ගියා. පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් දැන් ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගේ මේක ව්‍යාපාරිකයේ පරිගැනීමේ අදහසින් පවරා ගත්තයි කියලා. ඒ තියෙන සියලු ජනසත ව්‍යාපාරවලට ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඊටම අගෞරවණා කරලා කතා කරුවා. ලංගම බස් පවර ගත්තා, වතු පවර ගත්තා. එයාද මොකද වෙලා තියෙන්නේ කියලා හෙව්වා. ඉතින් අපි අහන්න ඕන එහෙමනම් වරාය ගුවන්තොට පවරා ගත්ත එකත් එදා පැවති ආණ්ඩු මගින් පවරා ගැනීමත් ජාතික රුව මහා අපරාධයක්ද කියලා මේ ආකාරයට වැදගත් මහජන නියතිය හැටියට ජනතාව නොමග යන මේ පවරා ගැනීම සඳහා අර්ථ නිරූපණය කිරීම කිසිසේත්ම අපිට ඒක අනුමත කරන්න බෑ මේ ආකාරයට අදහස් දැක්වීම. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ දිනකට මේ ආයතනයේ උක් මෙට්‍රික් ටොන් 1200ක් උක් මෙට්‍රික් ටොන් 1200ක් ඇඹරීම නිසා දිනකට රුපියල් ලක්ෂ 75ක්ද වසරකට ඇඹරුම් දෙන 220ක් සැරකින ආයතන වගේ ප්‍රදේශයට ප්‍රදේශයේ නගරවල සහ සමස්තයක් ලෙට රටේ සංවර්ධනයට රුපියල් මිලියන 16500ක් වාර්ෂිකව නිකුත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ සෙවනගල සීනි ව්‍යාපාරයෙන් සීනි පවුලට සම්බන්ධ උක් පවුල් 4500ක් සේවකෙන් 1000ක් ට්‍රැක්ටර් හිමිකරුවන් 600 168ක් වක්ලේශ සීනියයන් ලැබෙන පිරිස 15000ක් පමණ වෙනවා. මුළු පිරිස පවුල් 20000ක් 25000ක් පමණ ග්‍රාමීය ආර්ථික දියුණු කරන තියෙන මොණරාගල දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනයේ බවුන් ඒ බෝඩරවල නැත්නම් ඒ ආයතන හිමි ප්‍රදේශවල පදිංචින පවුල් 20000ක් පමණ මේ සෙවනගල සීනිය ආයතන නිසා තමන්ගේ ජීවිකා වෘත්තිය සලසා ගත්තා. ඒ වගේම රජයට පවරා ගත්තාට පස්සේ මේ ආයතනයේ වැඩි දිනුවන් නිසි පරිදි පවත්වාගෙන රජය විශාල මුදල් ආයෝජනයක් කරලා තියෙනවා. ඒක ඔබතුමා දන්නවා. ඔබතුමා ප්‍රදේශයේ මහජන නියෝජිතයෙක් කැටියට ගොවි පවුල්වලට දීපු සහන මොනවද කියන එක. ඒ විශ්වවිද්‍යාලයෙන් දරුවන්ට පහේ 27 සමත්වච දරුවන්ට මරණයක් වුණාට පස්සේ ගෙවපු දුන් මේ සියල්ල පිළිබඳව මට වැඩිය හොඳ අත්දැකීමක් මොණරාගල දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෙක් තමුන්නාසරට තියෙනවා.
ඔබතුමාගේ කාලය අවසන්යි ගරු මන්ත්‍රීතුමා.
මේ සියල්ල නැවත යටපත් කරලා මේ කරන්න හදන්නේ දයා ගමගේ මහත්මයා එක්සත් ජාතික පක්ෂේ ලයිට් බිල ගෙව්ව එකට එක්සත් ජාතික පක්ෂේ සිරිකොට නඩත්තු කරන්න කරපු සේන ඇති ප්‍රතිපකාර කිරීමක් නම් වෙලා ඉවරයි කිව්වද? එසේනම් මම අවසන් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඉල්ලීමක් කරනවා ඒකට ප්‍රතිපකාර කිරීමක් හැටියට නම් මේ පනත අදගෙන හලා පවරා දෙන්න හදන්නේ ස්ථිර වශයෙන්ම අපි කියනවා තව මාස කීපයක් ඇතුළත ආණ්ඩු පෙරලීගෙන් පස්සේ කුමන නීති රීති ගෙනාවත් මේ ආයතන නැවත රජයට පවරාගෙන වන්දි විරහිතව වන්දිගේ තොරව කරනවා කියන ප්‍රකාශය අපගෙන ඒ නිසා අපි රජෙන් ඉල්ලීමක් කරන ගරු අගමැතිතුමාගෙන් මේ අපරාධය කරන්න එපා. රාජ්‍යාන්තර පෞද්ගලික කිරීමේ කරන සම්පූර්ණ නවත්තන්න. මේක සහගහන අපරාධයක්. මේ අපරාධයේ අඳෝනාව දෝංකාරය මොණරාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මහජන නියදන බලපාන අපි ගරු නවීන් ඉසාරාගේ ඇමතිතුමා ඉල්ලීමක් කරනවා මෙඩ සංශෝධනයක් කියලා අර සුනිල් හඳුන්නේ නැති මන්ත්‍රීතුමා කිව්වාගේ පුළුවන් නම් සෙවනගල සහ පැල්ලොත් කියන ආයතන දෙක නැතුව ඉතුරු ටිකට තමුන්නාසර ගැන සංශෝධනයක් ගේන්න මේ ඇතන නිදහස් කරන්න කටයුතු කරන්න ඉල්ලීම අපි බොහොම ගැඹුරෙන් කනගාටු යුක්ත ඉල්ලීමක් කරනවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙමි.
බොහොම ස්තුතියි. දිවාහාරය සඳහා පස්වරු 1:30 දක්වා තාවකාලිකව සභාව වැඩකටවත් හිටවනවා.